මාහැකි සිංහල භාෂාවේ උරුමය පරපුරෙන් පරපුරට දායත කරලීමට උරදෙන ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසල් සොයා SBS සිංහල වැඩසටහන ප්‍රාන්ත අතර සැරිසරණ චාරිකාව.
කැංගරු දේශයේ අපගේ සිංහල භාෂා පාසල
සෑම මාසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනින්. දැන් අද කැංගරු දේශයේ අපේ සිංහල භාෂා පාසල වැඩසටහන ටිකක් වෙනස් ආකාරයට විකාශනය වීමට නියමිතයි කියලා මං කලිනුත් සඳහන් කළා. ඒකට හේතුව තමයි අපේ ජන සමාජයේ සිටින අපේම දෙමාපිය වැඩිහිටි පරපුර විසින් භාෂා පාසල් වලින් සිදු කරන තවත් සුවිශේෂී අංගයක් විදිහට මේ VCE විභාගයට අපේ දූ දරුවන් පිළියෙල කිරීම සහ ඔවුන්ට ඒ විෂය හැදෑරීමට සිදුවන්නා වූ සේවාව පිළිබඳව වඩාත් වැඩිපුර දැනගැනීමේ ඌමනාවෙන් ප්‍රශ්න ගණනාවක් SBS සිංහල ගුවන් විදුලිය වෙත යොමු කළා මේ සිංහල භාෂා පාසල් වැඩසටහනට සමන් දීමෙන් අනතුරුව. ඉතින් බොහෝ දෙමාපියන්ගේ ඉල්ලීම මත තමයි අද වැඩසටහනෙන් අපි තනිකරම භාෂා පාසලක් ගැන විතරක් සහ එහි සේවය ගැන පමණක් කතා කරන්නේ නැතුව පොදුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂයෙන්ම වික්ටෝරියන් ස්කූල් ඔෆ් ලැංග්වේජස් යටතේ තියෙන බොහෝ සිංහල භාෂා පාසල් වලින් සිදුවන සේවාවක් විදිහට මේ VCE විභාගයට අපේ දූ දරුවන්ට ලබා දෙන මේ අත්වැල පිළිබඳව වැඩිදුර තොරතුරු අපි කතාබහ කරන්නට හිතුවා. අපි දන්නවා ඇතැම් ප්‍රාන්ත, ඔස්ට්‍රේලියාවේ තියෙන ඇතැම් ප්‍රාන්ත මේ වික්ටෝරියානු භාෂා පාසල් වල ඒ විෂය මාලාවම උපයෝගී කරගෙන මේ විදිහට විෂයන් වලට යොමු වෙනවා. ඇතැම් දූ දරුවන් සිටිනව වෙනත් ප්‍රාන්තවල සිට දුරස්ථ අධ්‍යාපන ක්‍රම යටතේ වික්ටෝරියානු භාෂා පාසල් වල මේ සිදු කරන පාඨමාලාව ඒ ආකාරයෙන්ම හැදෑරීම. ඉතින් මේ කොයි කාටත් මේ අද දවසේදී කතා බහ වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි ඒ නිසා ආරාධනා කළා මේ සාකච්ඡාවට වික්ටෝරියානු භාෂා පාසලේ රොක්ස්බර්ග් මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරිය විදිහට කටයුතු කරන, ඒ වගේම දැනට වසර 17කට අධික කාලයක් තිස්සේ VCE විභාගයට දූ දරුවන් සකස් කරන්නට ඉතාමත්ම කාර්යශූරව ක්‍රියාත්මක වුණු ගුරු මහත්මියක් විදිහට හඳුන්ලා දෙන්නට පුළුවන් දැනට රොක්ස්බර්ග් පාසලේ VCE පන්ති භාර ගුරුතුමිය විදිහට කටයුතු කරන විපුලි ගුණසේකර මහත්මියට. ආයුබෝවන් විපුලි. විපුලි, මට මතකයි මීට වසර 2කට විතර කලිනුත් ඔබ SBS සිංහල ගුවන්විදුලියේ අපිත් එක්ක සම්බන්ධ වුණා මේ VCE විභාගය පිළිබඳව කතා බහ කරන්න. නමුත් අපේ දෙමාපියන්ගේ විශේෂිත ඉල්ලීමක් මත තමයි අද වැඩසටහන මේ ආකාරයෙන් ටිකක් වෙනස් ආකාරයකට ගුවන්ගත වෙන්නේ. ඉතින් ඒ අනුව විපුලි, මං කල්පනා කළා VCE විභාගය සම්බන්ධව අපේ දෙමාපියන්ට තියෙන වඩාත්ම වැදගත් කාරණා කීපය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබත් එක්ක කතා බහ කරන අතරතුරේදී VCE විභාගයට පෙනී සිටි අපේ දූ දරුවන් කීප දෙනෙකුත් සූදානමින් සිටිනවා අපිත් එක්ක කතා බහට එකතු වෙන්න. විපුලි, මම මුලින්ම ඇත්තටම දැනගන්නට කැමතියි මේ VCE විභාගයට මේ විෂයක් විදිහට දරුවන් සූදානම් කරන්න ඕනේ ඇයි කියන කාරණාව පැහැදිලි කරගන්න මුලින්ම.
ඔව් දිල් රුක්ෂි, ඇත්තටම මේ වික්ටෝරියානු VCE විභාගය තුළ සිංහල විෂයට ඇත්ත වශයෙන්ම වෙනත් විෂයකට තියෙන තත්වයම තියෙනවා. නමුත් බොහෝ දෙනා අතර වැරදි වැටහීමක් තියෙනවා මේක අතිරේක විෂයක් කියලා. මං හිතන්නේ එහෙම හිතන්නේ මේ විෂය සාමාන්‍ය පාසල්වල නැතුව සෙනසුරාදා දිනයකදී වෙනත් පාසලක් තුළ පැය 3ක වගේ කාලයක් කෙරෙන නිසා වෙන්න ඕන. නමුත් ඇත්තටම දිල්රුක්ෂි, මේ VCE විභාග පරිපාටිය තුළ අර ලංකාවිදි වගේ විෂය ධාරාවන්ට වෙන් කරලා නැති නිසා ශිෂ්‍යයෙකුට තමන් කැමති ඕනෑම විෂයක් හදාරන්න පුළුවන්. ඉතින් VCE විභාගය සඳහා විෂයන් තෝරගන්නේ කොහොමද කියලා Choosing VCE Studies කියන වෙබ් අඩවිය තුළ උදාහරණ සහිතව හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව වඩාත්ම වැදගත් වෙන්නේ යම්කිසි විෂයක් ඉගෙනීමෙන් තමාට සතුටු විය හැකි විෂයක් තෝරාගන්න කියන එක. ඊළඟ කරුණ තමයි තමන්ට වඩාත් හොඳින් කරන්න පුළුවන් විෂයක් තෝරා ගැනීම. ඊළඟට එන කරුණ තමයි තමන් අනාගතයේදී කරන්න බලාපොරොත්තු වන රැකියාව සඳහා අවස්ථා සලසා දෙන විෂයක්. එහෙම නැත්නම් ඒ වගේම ලකුණු ඉහළ දැමීමක් තියෙන විෂයක් තෝරා ගන්න කියන එක. ඉතින් මං හිතන්නේ මේ හැම කාරණයක්ම අපේ මේ සිංහල විෂය තුල සම්පූර්ණ බවයි මගේ අදහස. මොකද අපි මේ විෂය සඳහා වරප්‍රසාද ලකුණු, එහෙම නැත්නම් අපි බෝනස් ලකුණු පහකුත් සමහර අවස්ථාවලදී ලකුණු පහකටත් වැඩියෙන් ලැබීම මේකට හොඳම නිදසුණක් වශයෙන් මට කියන්න පුළුවන්.
හොඳයි විපුලි, දැන් ඇත්තටම මේ අපේ දෙමාපියන්ගේ යම් යම් කැමැත්ත අකමැත්ත තියෙනවා මේ භාෂා පාසල් වලට දරුවන් යොමු කිරීමේ වයස හා සම්බන්ධව. ඉතින් ඇතැම් දෙමාපියෝ හිතනවා කුඩා කාලේම බහ තෝරපු වයසෙන් අනතුරුව පුංචි කාලෙම සිංහල භාෂා පාසලකට යොමු කළොත් එහෙම ඒ වටපිට පරිසරයත් එක්ක භාෂාව හොඳින් ප්‍රගුණ කරන්න දූ දරුවන්ට අවස්ථාව ලැබේවි කියලා. ඇතැම් දෙමාපියන් යම් කිසි වූ මේ අතරමැදි මානසිකත්වයක ඉන්නවා. බහ තෝරන වයසේදීම දරුවා සිංහල භාෂා පාසලට දැම්මොත් එහෙම දරුවාගේ සාමාන්‍ය පාසලේදී ඉංග්‍රීසි භාෂාව පැත්තෙන් අධ්‍යාපන කටයුතු වලදී දරුවා ටිකක් පසුබට වෙයිදෝ කියන මේ වගේ පුංචි සැකයකුත් තියෙනවා. ඉතින් ඔවැනි වූ දෙමාපියොත් අපිට කතා බහ කරලා මේ සම්බන්ධව කරුණු දැනගන්නට අවශ්‍යයි කියලා කිව්වා. ඒ නිසා මම මේ විපුලි ඇත්තටම දැනගන්න කැමති කොයි වගේ වයසක ඉඳන් මේ සිංහල භාෂා පාසල් වලට යවලා දෙමාපියන් විසින් මේ දරුවන් මේ VC විභාගය සඳහා සූදානම් කරන්න ඕනේද?
ඔව්, ඇත්ත වශයෙන්ම හුඟක් හොඳ ප්‍රශ්නයක් දිල්රුක්ෂි. මොකද අපේ දෙමාපියන් ඇත්තටම මේක ගැටලුවක් විදිහට හිතාගෙන ඉන්නවා. මොකද මේ භාෂා දෙක අතර ළමුන් තුළ ප්‍රශ්න ඇති වේවි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම අපි දන්නවා භාෂාවක් ඉගෙන ගැනීම අවිධිමත් ලෙස පටන් අරගෙන විධිමත් ලෙස ඊට පස්සේ පාසල තුලදී ප්‍රගුණ කරන බව. ඉතින් මම කියන්නේ ඇත්තටම මේ දරුවන් පාසලට ඇතුළත් වීමට කලින් ඉඳලා භාෂාව, ඒ කියන්නේ ගෙදරදී කතා කිරීම තුළින් දරුවන්ට මේ පිළිබඳ පළමු අධ්‍යයනය ලබා දෙන්නට පුළුවන්. බයවීමක් වෙන්න අවශ්‍ය නැහැ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට බැරි වෙයි කියලා. මොකද අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ලංකාවේදී දෙවෙනි භාෂාවක් විදිහට තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ. ඉතින් ඒ වගේම තමයි අපි මෙහිදී දෙවන භාෂාවක් විදිහට තමයි සිංහල භාෂාව ඉගෙන ගන්නේ. ඉතින් මං හිතන්නේ විධිමත් අධ්‍යාපනය සඳහා ළමුන් ප්‍රෙප් පන්තියේදී, දැන් අපි ඇත්තටම වික්ටෝරියානු භාෂා පාසල්වල ප්‍රෙප් වසරේ ළමයිනුත් පාසලට බඳවා ගන්නවා. මොකද මේක ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක් නිසා. ඉතින් අනිත් මගේ අදහස තමයි ඇත්තටම දිරුක්ෂි, මේ ඉංග්‍රීසි භාෂාව ගෙදරදී කතා නොකිරීම තුළින් ළමයින්ට කිසියම් අවැඩක් වේවි කියලා මම හිතන්නේ නැහැ. මොකද ඇත්තටම ඉංග්‍රීසි භාෂාව සමහර ඇතැම් අවස්ථාවලදී දෙමාපියන් වැරදි ලෙස භාවිතා කිරීම නිසා සිසුන්ට සමහර අවස්ථාවලදී අර නිවැරදි විදිහට, කියන්නේ ඕස්ට්‍රේලියානු ඇක්සන්ට් එක ඇතුව ඉංග්‍රීසි භාෂාව හුරු කිරීම සමහර විට අපහසු වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රාථමිකාංශයේදී ප්‍රෙප් පන්තියේදීම ළමයි සිංහල භාෂාව ඉගෙනීමට යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ එහෙම නැති වුණත් දිරුක්ෂි, සමහර විට ඇතැම් විට දරුවන්ට ප්‍රාථමිකාංශයේදී මේ භාෂාව ඉගෙන ගන්න බැරි වුණත් දෙතිකාංශයේදී, ඒ කියන්නේ 7 වෙනි වසරෙදිත් මේ භාෂාව ආරම්භ කරන්නට පුළුවන්. මොකද ඒකට පහසුකම් සලසා දීලා තියෙනවා වික්ටෝරියානු විෂයමාලාව තුළ. පාත්වේ 2 නමින් කියන්නේ කලින් තිබුණු විෂයමාලාවෙත් දැන් නව විෂයමාලාව තුළ 7-10 සීක්වන්ස් කියන ආකාරයෙනුත් විෂයමාලාව සකස් කරලා තියෙනවා. එතෙන්දී බලාපොරොත්තු වෙනවා 7 වසරේදී ඉගෙනීම ආරම්භ කරන නමුත් 10 වසරට එනකොට අර අනිත් ළමයින්ගේ මට්ටමටම එනවා කියන එක. මොකද ඒගොල්ල වැඩිහිටි ශිෂ්‍යයන් විදිහටනේ එතකොට භාෂාව ඉගෙන ගන්නෙ. ඉතින් මං හිතන්නේ අපි මේ සම්බන්ධව මේ හුඟක් දෙමාපියන් තුළ තියෙන වැරදි මතයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
හොඳයි, අපි අද මේ විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයට බලපාන උසස් අධ්‍යාපන කඩේ විභාගයේදී විෂයක් විදිහට හදාරන්න පුළුවන් සිංහල භාෂාව කොහොමද කුඩා කාලයේ සිටම හැදෑරීම සඳහා දරුවෙක් යොමු කරන්නේ, ඒ සඳහා දෙමාපියන් දැනගෙන ඉන්න ඕන කරුණු මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරන්නේ. විශේෂයෙන්ම VCE විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට කොහොමද හදාරන්නේ. දැන් මේ කාරණාව කතා බහ කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ වික්ටෝරියානු භාෂා පාසලේ රොක්ස්බර්ග් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ සම්බන්ධී කාරකවරිය, ඒ වගේම VCE පන්ති භාර ගුරුතුමිය විපුලි ගුණසේකර මහත්මිය. ඔබට මතක ඇති අය මීට කලිනුත් අපේ සිංහල භාෂා පාසල් වැඩසටහනට රොක්ස්බර්ග් පාක් සහ එපින් මධ්‍යස්ථාන දෙක පිළිබඳව කතා බහ කරද්දී සම්බන්ධ වුණා. විපුලි, දැන් මං ඊළඟට අවධානය යොමු කරන්න කැමතියි මේ VCE සිංහල විභාගයේ සැකැස්ම කොහොමද කියන කාරණාව. කොහොමද මේක ආකෘතිය සැකසෙලා තියෙන්නේ?
ඔව් දිලුක්ෂි, VCE සිංහල විභාගයේ ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස තමයි පන්ති කාමරය තුලදී කෙරෙන ඇඟීම්. මේක අපි සැක්ස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ස්කූල් ඇසිස්ට් කෝස් වර්ක්. ඉතින් මේ සඳහා සැක්ස් 6ක් අවුරුද්ද තුලදී දරුවන් මුහුණ දෙනවා. මුළු විභාගයෙන් 50%ක ලකුණු ලැබෙනවා සැක්ස් වලට. මෙහිදී ඇත්තටම විශේෂයෙන් කරන්නේ මේ ඇගයින් කරන ගමන් ළමයින් අවසාන විභාගයට පුහුණු කිරීමකුත් එතනින් කෙරෙනවා. ඊළඟට දෙවෙනි කොටස තමයි වසර අවසාන පරීක්ෂණය. මේකත් තවත් කොටස් දෙකකින් සමන්විත වෙනවා, වාචික විභාගයේ සහ ලිඛිත විභාගයේ ලෙස. ඒතකොට වාචික විභාගයේදී විනාඩි 7ක පිළිසඳරකුත් විනාඩි 8ක සාකච්ඡාවකට සිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පිළිසඳරෙදී ඇත්තටම දරුවන් කතා කරන්නේ තමන්ගේ පවුල ගැන, පාසල ගැන, එතකොට විනෝදාංශ ගැන සහ අනාගත බලාපොරොත්තු ගැන. ඒකෙදි විනාඩි 8ක් දරුවන් කතා කරනවා. ඉතින් ඒක ඇත්තටම මුලදී දරුවන් බය වෙනවා මේක විනාඩි 8ක් කතා කරන්න තියෙනවනේ කියලා. නමුත් ඇත්තටම කියන්න සතුටුයි දිල්රුක්ෂි, දරුවන් පුදුම විදිහට මේක මේ භාෂාව කතා කරන්න හුරු වෙනවා. මේකට අපි කියන්නේ සවිස්තරාත්මක අධ්‍යයනය කියලා, මේ VC විභාගය තුළ ඩීටේල් ස්ටඩි කියලා. ඒ කියන්නේ සවිස්තරාත්මකව අපි මාතෘකාවක් ඉගෙනගෙන තමයි කතා කරන්නේ. එතකොට දරුවන් හොඳින් පුරුදු පුහුණු වෙනවා. ඇගේ කටයුතු කරන කෙනෙක් සමග විනාඩි 8ක් කතා කිරීම ඉතාම සාර්ථක විදිහට කරගෙන යන බව කියන්න සතුටුයි. ඊළඟට ලිඛිත විභාගයේදී ප්‍රශ්න පත්‍ර තුනකට මුහුණ දෙනවා. පළවෙනි එක listening and responding, ඒ කියන්නේ ඇහුම් කන් දීලා පිළිතුරු ලිවීම. එතකොට මේකෙදී ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙනුත් කොටස් කිහිපයකට පිළිතුරු ලියන්න තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ reading and responding, ඒ කියන්නේ සිංහලෙන් ලියපු කොටසක් කියවලා ඒකෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම. ඒකෙදිත් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. ඊළඟ තුන්වෙනි කොටස තමයි ලිවීම, එහෙම නැත්නම් අපි රයිටින් කියලා කියනවා ඒකට. නමුත් ඒක ලංකාවේ ලිඛිත පරීක්ෂණයකට වඩා හුඟක් වෙනස්. ස්ටිල් රුක්ෂි, ඇත්තටම අපි මෙතෙන්දි කරන්නේ රචනා ලිවීමක් නෙමෙයි, ප්‍රායෝගික ලේඛන. ඒ කියන්නේ ලිපියක් ලියන්නේ කොහොමද, පුවත්පත් ලිපියක් ලියන්නේ කොහොමද, එහෙම නැත්නම් දිනසටහනක් ලියන්නේ කොහොමද, එතකොට වාර්තාවක් ලියන්නේ කොහොමද, ඔය වගේ මේ ප්‍රායෝගික ලේඛන 13ක් වගේ අපි ළමයින්ට හුරු කරනවා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. ඉතින් මේක තමයි ඇත්තටම මේ VC විභාගයේ සැකැස්ම විදිහට මට කියන්න පුළුවන්.
හොඳයි විපුලි, එහෙමනම් අපි ඔබට මද විරාමයක් ලබා දෙනවා නැවත වතාවක් ඔබ වැමතීමේ බලාපොරොත්තුවෙන්. අපි අද කතා කරමින් සිටින්නේ වික්ටෝරියන් සර්ටිෆිකේට් එක්සෑම්, එසේත් නොමැතිනම් වික්ටෝරියන් සහතික පත්‍ර විභාගයේ VCE විභාගයට විෂයක් විදිහට සිංහල භාෂාව හැදෑරීමේදී ඔබ දැනගත යුතු කරුණු මොනවාද කියලා. ඔබේ දූ දරුවන් මේ සඳහා යොමු කරන්නට ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා නම් අද මේ සාකච්ඡාව වැදගත් වේවි. එහෙමනම් දැන් මම සෝදානම් වෙනවා. පසුගිය වසරේ VCE විභාගයේ මේ සිංහල භාෂාව විෂයක් විදිහට හදාරපු දුවෙක් සහ පුතෙක් මේ සාකච්ඡාවට එකතු කරගන්න, ඔවුන් දෙදෙනාගේ අත්දැකීමත් බෙදා හදා ගන්න. එසේදා මම ආරාධනා කළේ මෙල්බන් නොබෙල් පාර්කයේ කාවතා සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ සංදීප දේශාන් හෙට්ටිආරච්චි පුතාට, එවැගේම රොක්ස්බර්ග් පාර්කයේ රොක්ස්බර්ග් පාර්ක් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ ඉෂිකා බිබිලේ දුවටත්. සංදීප පුතා, ඉෂිකා දුව, දෙන්නටම ආයුබෝවන්. හොඳයි, එහෙමනම් සංදීප පුතා මට මුලින්ම පැහැදිලි කරන්නකෝ මේ VCE විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරද්දී ඒ සඳහා සූදානම් වුණේ කොහොමද කියලා.
ඔව්, ඇත්තරම නන්දේ, මම දැන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරලා දැන් අවුරුදු 7ක් 8ක් විතර වෙනවා. ඉතින් අපි ඉදිනදා පාසලේදී අපි පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාව. නමුත් හැමදෙස්සම මගේ දෙමව්පියන් කියන දෙයක් තමයි අපි බටහිර රටක සංක්‍රමණය කරාට අපි හැමදෙස්සම අපේ සිංහල භාෂාව අපේ කම රැක ගන්න ඕනේ. ඉතින් හැමදාම මගේ දෙමව්පියන් මටයි නංගිටයි කවදාකවත් අපිට ගෙදරදී ඉංග්‍රීසියෙන් කතා කරන්න අපිට ඉඩ දුන්නේ නැහැ. ඉතින් හැමදෙස්සම මම අපේ දෙමව්පියන් සමග, ඒ වගේ මගේ නංගිත් සමග හැමදෙස්සම මම කතා කළේ සිංහලෙන්ම. ඉතින් මං හිතනවා ඒ සිංහල භාෂාවෙන්ම කතා කරන එක මට මේ අවුරුදු පුරාවටම මම විභාගය හොඳින් කරගැනීමට ඉතා අරුකුලක් වුණා කියලා. ඉතින් ඒ වගේම තමයි මම එදිනෙදා සිංහල භාෂා පාසලේදී ලියන ඒ රචනා, ඒ දේවල් මම ආයිත් ගෙදර ඇවිල්ලා ඒ ගුරුතුමිය වැරදි හරි ගස්සලා දුන්නාට පස්සේ මම ඒවා ආයිත් ලියලා ආයිත් මම ඇයට ගිහිල්ලා පෙන්නනවා කොහොමද ගුරුතුමිය මට මීට වඩා හොඳට තව ලියන්න පුළුවන් කියලා. ඒ වගේම මට ප්‍රශ්න තිබ්බොත් මම එසැනින්ම ඔවුන් වෙතට ගිහිල්ලා මගේ ඇත්තියේ ප්‍රශ්න අහනවා. ඒ වගේම මම ඇත්තටම විශාල ප්‍රමාණයක ප්‍රශ්න පත්‍ර කට්ටල ගොඩක් කරා, විශේෂයෙන්ම අන්තිම මාස දෙක තුනේදී විභාගයට එන්නේ ඉස්සෙල්ලා. ඉතින් මම හිතනවා ගොඩක් ප්‍රශ්න පත්‍ර කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද ඇත්තටම ප්‍රශ්න පත්‍ර කිරීමෙන් ඔබගේ අවබෝධයත් වැඩි දියුණුවන, ඒ වගේම ඔබ ඒ කාල ප්‍රමාණයටත් වැඩියෙන් හැඩ ගැස්සෙනවා.
හොඳයි පුතා, අපි එහෙමනම් ඉෂිකා දුවගෙන තහල බලමු. දුව කොහොමද මේ සඳහා සූදානම් වුණේ කියලා, දුවට මොකද මේ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම්?
ඔව්, ඇත්තම මම සිංහල භාෂාව VC විභාගෙට ලියුවේ ගිය අවුරුද්දේ. මම විභාග දෙකටම පුහුණු වුණ ආකාරය වෙනස්. මගේ ප්‍රශ්න පත්‍ර විභාගයට ඇත්තෙන්ම මම පසුගිය වසරවල තියෙන ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා ඒව ගුරුවරයෙක්ට පෙන්නලා මගේ වැරදි නිවැරදි කරගෙන තමයි මම පුහුණු වුණේ. ඒ වගේම තමයි වාචික විභාගයට පුහුණු වුණේ ලංකාව ඒ වගේම සමාජයේ දැනට මුහුණු පාදෙන ගැටලුවක් ගැන තොරතුරු හොයලා, කියන්නේ විවිධ මාධ්‍ය වලින් අන්තර්ජාලය ඔස්සේ කරුණු හොයලා ඒ කරුණු ඉදිරිපත් කරන්න තමයි තියෙන්නේ. ඒකට කතාවක් ගොඩනගලා මගේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීමෙන් තමයි මම ඒකට පුරුදු වුණේ.
ඔව්, දැන් අපි ගෙදර දොරේ සිංහල භාෂාව කතා බහ කරනවා වගේ නෙමෙයි මේක විෂයක් විදියට හදාරද්දී ව්‍යාකරණානුකූලව මේ පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගනිද්දී යම් යම් අභියෝගක් තියෙනවා මේ විභාගයට සූදානම් වෙද්දී. ඒ පිළිබඳවත් අධ්‍යක්ෂින් බෙදා හදා ගැනීම වැදගත් වෙනවා. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අපගේ අනෙකුත් දුල පුතාලටත්. එහෙමනම් සංදීප පුතා මුලින්ම මට පැහැදිලි කරන්නකෝ, මේ සිංහල භාෂාව විෂයක් විදියට හදාරද්දී මොනවද පුතාට තිබුණ අභියෝග කියලා?
ඔව්, ඇත්තරම නන්දේ මගේ ලොකුම අභියෝගුණේ මම 12 වසරේදී විෂයන් 6ක් හැදෑරුවා. මොකද වික්ටෝරියාන සාතික පත්‍ර විභාගයේදී ඔබට පුළුවන් 11 වසරේදී උනත් විෂයන් 2ක් හෝ 3ක් නිම කරන්න. නමුත් මම තෝරාගත්තේ විෂයන් 6ම 12 වසරේදී කිරීමට. ඉතින් ඒක තමයි මගේ ලොකුම අභියෝග වුණේ. මොකද මගේ කාලේ කළමනා කර ගැනීම, හැම විෂයකටම අවස්ථාව දීම, ඒ වගේම ප්‍රශ්න පත්‍ර කියීම වගේ දේවල් මට අභියෝගයක් වුණා. නමුත් මට ඉතින් සතුටින් කියන්න පුළුවන්, මොකද මගේ අරමුණ වුණේ ඉංජිනේරු සහ කළමනා කරන පාඨමාලා මොනෑ විශ්වවිද්‍යාලයේ හැදෑරීමට. ඉතින් සිංහල භාෂාව හැදෑරීමෙන් මගේ ඒටා ලකුණු ප්‍රමාණය ඉහළට ගියා. ඉතින් ඒ තුලින් මට මගේ ඒ ඉංජිනේරු සහ ව්‍යාපාර කළමනා කරන පාඨමාලාව කර ගැනීමට මට ඉතා පහසු වුණා. ඉතින් ඒ වගේම තමයි මේ අභියෝග සියල්ල ජයග්‍රහණය කිරීමට මට අවස්ථාව ලැබුණේ මගේ උත්සාහයත්, ඒ වගේම මාගේ දෙමව්පියන් ඇතුළු අනිත් අයගේ ලැබිච්ච සහයෝගය සහ උදව් නිසා කියලා ඉතින් මට කියන්න පුළුවන්. ඉතින් ඒ හැම දිනාටම මම ස්තුතිවන්ත වෙන්න මම මේ අවස්ථාව කරගන්නවා.
හොඳයි, මම කැමතියි දැනගන්න ඉෂික දුවට තිබුණ අභියෝග මොනවාද කියලා. දුවට මොකද කියන්න පුළුවන්?
ඔව්, ඇත්තෙන්ම මම මේ රට ආවේ මම 6 වසරේ ඉන්නකොට. ඊට පස්සේ 6 වසරේ සිංහල භාෂා පාසලට මම එකතු වුණා. නමුත් මට අවුරුදු 4කට විතර යන්න බැරි වුණා, මොකද මට විවිධ අභියෝග තිබෙන නිසා. ඉතින් මම ආයි 10 වසරේ තමයි සිංහල භාෂාව හදාරන්න පටන් ගත්තේ. ඉතින් මං හිතනවා ඒ පටන් ගත්ත වෙලාවේ මට සිංහල භාෂාවේ තියෙන විවිධ අංග වලින් මට ගොඩක් අතුපස වෙලා තිබුණා. නමුත් ආයිත් ඒ සිංහල භාෂාව හදාරන හැටි, ඒ වගේම ප්‍රයෝගික කරන ගන්න හැටි ගුරුවරුන් මට කියලා දුන්නා. ඉතින් මේ තත්ත්වයට එන්න අද මට මගේ ගුරුවරුන්ගේ මගේ පෙන්වීම යටතෙන් තමයි මට එන්න පුළුවන් වුණේ. මොකද මට ඇත්තෙන්ම ගෙදර මම ගොඩක් සිංහලෙන් කතා කරාට ලියන්නත් කියවන්නත් මම ගොඩක් යොමු වෙලා තිබුණේ නැහැ ඒ අවුරුදු 4. ඉතින් මං හිතනවා ඒක තමයි මගේ ලොකුම අභියෝගය තිබ්බේ කියලා, සිංහල භාෂාව VC විභාගයට හදාරන්න තෝරාගැනීම.
අපි එහෙමනම් VC පන්තිභාර ගුරුතුමිය වෙත විපුලි ගුණසේකර මහත්මිය වෙත යමුෙමු. විපුලි ගුණසේකර මහත්මිය වසර 15කට අධික කාලයක් VC විභාගයේ සිංහල භාෂාව විෂයක් විදියට හදාරන දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන ගුරු මහත්මියක්. විපුලි, ඇත්තටම මේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමත් අපිට මෙහිදී වඩාත් අවධානයට ලක් කළ යුතු කරුණක්. යම්කිසි දරුවෙකු මේ සිංහල භාෂාව සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේදී මේ දරුවන් අවධානයට ලක් කළ යුතු කරුණු පිළිබඳවත් ඔබට පුළුවන්ද පුංචි පැහැදිලි කිරීමක් කරන්න?
ඔව්, ඇත්ත වශයෙන්ම දිලුක්ෂිමේ විභාගයට මුහුණ දෙන දරුවෙක් මේ පාසලේදී කරන විධිමත් අධ්‍යාපනයට අමතරව හැකි පමණ භාෂාව පරිහරණය කරන්නට අවස්ථාවන් සකසා ගන්න ඕනේ. විශේෂයෙන්ම නිවසේදී දෙමාපියන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් ගොඩාක් උදව් කරන්න. මොකද අපේ දෙමාපියෝ හැම දිනෙකම සිංහල භාෂාව හොඳින් ප්‍රගුණ කරපු අය. ඉතින් ගෙදරදී භාෂාව කතා කිරීම ඇත්තටම හුඟක් වැදගත් වෙනවා. ඒ වගේම ගුරුවරියන් සමග කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ සිටින්න තමන්ගේ නෑදෑ හිතමිතුරන්ට දුරකථනයෙන් කතා කිරීම තුළින් අර කතාවට තියෙන බය නැති කරගන්න හොඳ අවස්ථාවක් සකසා ගන්න පුළුවන්. ඊට අමතරව ඇත්ත වශයෙන්ම දිල්රුක්ෂි මේ සිංහල ගුවන් විදුලියට සවන් දීමත් ඉතාම වැදගත්. මොකද අපි අර ලිස්නින් ඇන් රෙස්පොන්ඩින් කියන කොටසේදී කනට වචන හුරු වෙලා තියෙන්න ඕන ළමයින්ට ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. ඉතින් ඒ නිසා හැකිතරම් සිංහල වැඩසටහන් වලට සවන් දීම. එතකොට ටෙලි නාට්‍ය බැලීමත් ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද ළමයින්ට අර දෘශ්‍ය මාධ්‍යයක් නිසා අර භාෂා කොටස් ඒගොල්ලන්ට ග්‍රහණය කරගන්නට ඒකෙන් හුඟක් හොඳ මේ අවස්ථාවක් වෙනවා. ඉතින් හොඳ ටෙලි නාට්‍ය නැරඹීම, පොත්පත් කියවීම තුලින් ඇත්තටම වාග්මාලාව හුඟක් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ VC විභාග වලට මුහුණ දෙන සිසුන්ට සතිපතා පුවත්පතක් කියවීම අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා දිලෝක්ෂි. ඇත්තටම ඕස්ට්‍රේලියාව තුල අපි දන්නවා ප්‍රජා පුවත්පත් සෑහෙන ප්‍රමාණයක් අපිට නොමිලේ ලබා දෙනවා. ඒවා තුල හුඟක් වැදගත් ලිපි පළ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒවා පරිහරණය කිරීමට දෙමාපියන් දරුවන් පොළඹවනවා නම් ඒක ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. පුළුවන් තරම් වාග්මාලාව වැඩි දියුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද අපි එක ළමයෙකුගෙන් තවත් ළමයෙක් වෙන් කරලා පේන්නේ අපිට ඔවුන් තුළ භාෂාවේ මේ වචන හැසිරවීම තුළ නිසා ඒ වචන පුළුවන් තරම් ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ලියන කොටස් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. විභාගයේදී කොයි කොටසටද මම ඉංග්‍රීසියෙන් ලියන්නේ, කොයි කොටසද සිංහලෙන් ලියන්නේ. මොකද ඒක වැරදිලා සිංහලෙන් ලියන්න ඕන එකට ඉංග්‍රීසියෙන් ලිව්වොතින් ඒ කොටසටම ලැබෙන්නේ ලකුණු බිඳුවයි. ඉතින් අන්න ඒ වගේ දේවල් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට හැකිතාක් පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමත් වැදගත් වෙනවා. ඒ පිළිතුරු සැපයීම ඇත්තටම වෙබ් අඩවිය තුළ සියලුම පසුගිය ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු, එහෙම නැත්නම් ඇසෙස් රිපෝට් කියලා පිළිතුරුත් එක්ක කොටසක් තියෙනවා. ඕනම දරුවෙකුට පුළුවන් තමන්ම තනියෙන් ඒ කොටස් වලට පිළිතුරු ලියලා පිළිතුරු හරිද කියලා තීරණය කරගන්න. ඊළඟට පන්ති කාමරයේදී කරන වැඩවලට අමතරව සිසුන්ට පැය 3ක ගෙදර වැඩ කොටසක් කරන්න තියෙනවා. VC විෂය හදාරන ශිෂ්‍යෙක් අනිවාර්යයෙන්ම පැය 3ක් හෝම්වර්ක් කරන්න ඕන කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ පැය 3ේ කාලය හොඳින් කාලසටහනක් සකස් කරගෙන ඒ සතිය තුළ ඉගෙනගත් දේවල් නැවත මතක් කිරීම, එහෙම නැත්නම් අර පසුගිය ප්‍රශ්නවලට උත්තර ලිවීම වගේ දේවල් කිරීම තුළින් මේ පිළිබඳව වැඩි දැනීමක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ගුවන් විදුලි වැඩසටහන් වලට සවන් දීලා තමන් වචන කනට හුරු කර ගැනීමත් ඇත්තටම ඉතාමත්ම වැදගත් වෙනවා.
හොඳයි, දැන් අපි මේ ළඟට දන්නවා VCE විභාගයට විෂයක් විදිහට සිංහල භාෂාව හැදෑරුවාම අපේ දරුවෙකුට ලැබෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට ලැබෙන වාසිත් තියෙනවා. ඒ පිළිබඳවත් අපේ දෙමාපියන්, අපේ ප්‍රජාවේ සිටින දෙමාපියන් විමසා සිටියා. මේ පිළිබඳවත් සැකහැර කරුණු දැනගැනීම ඉතාමත් වැදගත්. විපුලි, පුළුවන් ද අපිට ඒ සම්බන්ධව විස්තරයක් කරන්න?
ඔව් දිලුක්ෂි, ප්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර ගැනීමේදී දෙවන භාෂාවක් හදාරා තිබීම විශේෂ කරුණක් විදිහට දැන් සලකනවා. විශේෂයෙන්ම 2014 වර්ෂයේ ඉඳලා දරුවන් මේ සඳහා උනන්දු කිරීමට, ඒ කියන්නේ මේ අපේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපන පරිපාටිය තුළ මේ දෙවන භාෂාවක් හැදෑරීම ඉතා අවශ්‍ය කාරණයක් කියන එක වැඩිපුර දනවන්නත් එක්ක තමයි මේ VC බැකලරෙට් කියන තත්ත්වය ලබා දීම ආරම්භ කළා. ඒකෙදී මේ VC විභාගයේදී ඉංග්‍රීසි භාෂාවට ලකුණු 33ක් ඇතිව මැත්ස් මෙතඩ්ස් හරි ස්පෙෂලිස්ට් මැත්ස් හරි කරන දරුවෙක් දෙවන භාෂාවකුත් හදාරලා තියෙනවා නම් ඒ කියන්නේ දෙවෙනි භාෂාවට ගන්න ලකුණු ප්‍රමාණය බලපාන්නේ නැහැ දිල්රුචි. එතකොට VC බැකලරෙට් කියන තත්ත්වය දරුවෙකුට ලබා ගන්න පුළුවන්. ඒක ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛනයේ විශේෂ සලකුණක් මගින් සටහන් කරනවා. ඉතින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී තමන්ට කැමති පාඨමාලාව තෝරා ගැනීමේදී ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන බවයි මගේ අදහස.
දැන් එතකොට විපුලි තවත් කාරණාවක් තියෙනවා. මේ විදිහට සිංහල භාෂාවේ විෂයක් විදිහට හදාරලා ගන්න ලකුණු ටික බෝනස් ලකුණු විදිහට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අමතර ලකුණු විදිහට එකතු කරගන්න පුළුවන් කියලත් අපේ දෙමාපියෝ විශ්වාසයකින් ඉන්නවා. පොඩ්ඩක් පුළුවන් ද ඒ පිළිබඳවත් පැහැදිලි කරන්න?
ඔව් දිලුක්ෂි, දැන් VC විභාගයේ කරන දරුවෙක් සිංහල විභාගයට ලබා ගන්නා ලකුණු, ඒ කියන්නේ විභාගයේ එයා ඇත්ත වශයෙන් ලබා ගන්න ලකුණට වඩා ලකුණු 5ක් තවත් වැඩිපුර එකතු කරනවා මේ භාෂාවට. ඉතින් එතකොට දරුවන්ගේ ඒටා ලකුණ ගණනය කිරීමේදී මේ ලකුණු පහ ඒ දරුවන්ට හිමි වෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ ලකුණු පහට වඩා ලකුණු මතකයි එක සැරයක් ලකුණු 9 දක්වා ඉහළ ගියා ඒ ලකුණු ප්‍රමාණය. මේක හුඟක්ම ඇත්තටම මේ විස්තර කරන්නට අපහසු විදිහකට තමයි මේ ලකුණු ගණනය කරන්නේ VCE විභාගය තුළ. ඉතින් හුඟක් වෙලාවට මේ වැඩි වෙන ලකුණ විශේෂ ලකුණක් විදිහට දරුවන්ට අර ඒටා ලකුණ වැඩි කරගන්නට උදව් වෙනවා.
හොඳයි විපුලි, අපි සූතිවන්ත වෙනවා ඉතාමත්ම සරල ආකාරයට මේ කරුණු ගොනු කළා අපේ ශ්‍රාවක ප්‍රජාවට ඉදිරිපත් කිරීම පිළිබඳව. වික්ටෝරියානු භාෂා පාසලේ රොක්ස්බර්ග් භාෂා පාසල් මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරිය, ඒ වගේම VCE පන්ති භාර ගුරුතුමිය විපුලි ගුණසේකර මහත්මියයි අද දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඔබට බොහොම සූතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලියට සම්බන්ධ වෙලා අපේ ප්‍රජාවගේ මේ තියෙන ප්‍රශ්නවලට බොහොම නිවැරදි ආකාරයෙන් සරලව ඒවා ගොනු කරලා ඉදිරිපත් කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.
ස්තුතියි දිවෘක්ෂි, ඔයාටත් මේ ඇත්තටම මේ කරුණු අපේ ප්‍රජාවට දැනුවත් කිරීමට ඔයා ගන්න උත්සාහයට මේ වැනි අවස්ථාවක් ලබා දීම ගැන මම ඔයාට ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්.
ආයිබෝවන්. අපි ලබන මාසේ තවසාන බ්‍රහස්පතින්දා මේ වැඩසටහනෙන් හමු වෙනවා. අපි ලබන මාසේ අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙමින් සිටින්නේ නිව් සවුත් වේල්ස් සිංහල භාෂා පාසල පිළිබඳවයි. එහෙමනම් වැඩසටහනේ අනතුරුව මේ විශ්‍රාංගයේ වෙබ් අඩවියට ඇතුළත් වෙනවා. SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග විශේෂිත තීරුවටත් ඇතුළත් වෙනවා අපගේ වෙබ් අඩවියේ www.sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. වැඩසටහනට සම්බන්ධ වුණු විපුලි ගුණසේකර ගුරු මහත්මියට, ඉෂික බිබිලේ දුවට සහ සංදීප දේශාන් හෙටිය රජපුතාටත් අපේ ස්තුතිය පළ වෙනවා. ආයුබෝවන්. සිංහල භාෂාවේ අරුමය මතු පරපුරට දායාද කර දෙන ඔස්ට්‍රේලියාවේ තවත් එක් සිංහල භාෂා පාසලක තදවිත්ති දැනගන්නට අපි හමුවෙමු ලබන මාසෙත් අවසාන බ්‍රහස්පතින්දා.
කැංගරු දේශයේ අපගේ සිංහල භාෂා පාසල.
කැංගරු දේශයේ අපේ සිංහල භාෂා පාසල.